සතියේ ශ්‍රී ලාංකීය පුවත්වීම සුම අද දවසේදී අපි ආරම්භ කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් විශාල කුතුහලයක් ගෙන දුන්න ප්‍රවෘත්තියක් මූලික කරගෙන තවත් දේශපාලනික වශයෙන් වැදගත් වන විශේෂිත කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ගෙවි ගිය සතියේදී ශ්‍රී ලංකාවේ සිදුණු දේශපාලනික කරුණු පිළිබඳව කතාබහ කරද්දී මාර කලින් සඳහන් කරපු මෙහි සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාවට කුතුහලයක් ගෙන දුන්න ප්‍රවෘත්තිය පිළිබඳව බොහෝ දෙනෙක් මේ වෙනකොට විමසමින් සිටින ශ්‍රී ලංකාව පැත්තෙන් මොකක්ද මේ සම්බන්ධව ඇහෙන්නට තියෙන කාරණාව කියලා. ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සමාගම් දෙකක් අල්ලස් චෝදනාවලට ලක් වෙලා ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කළා තියෙනවා මේ රටේ. ඒ අනුව මේ සමාගම් ද්විත්වයේ විදේශ රටවල් සමග කරපු ගනුදෙනුවලදී සිදු වූ යම් යම් මුදල් ගනුදෙනු අල්ලස් චෝදනාවන් පිළිබඳව තමයි මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා තියෙන මේ වෙනකොට. මේ සමාගම් දෙක යම් යම් අල්ලස් ලබා දීලා තියෙනවා කියලා වාර්තා වෙන රටවල් දෙකකට, එකක් ශ්‍රී ලංකාව, අනිත් එක කොංගෝ ජනරජය. දැන් ඔස්ට්‍රේලියාවේ ෆෙයාෆැක්ස් මාධ්‍ය ආයතනය, ඒ වගේම ABC රූපවාහිනියේ 7:30 හෙළිදරව්ව මගින් මේ සම්බන්ධව යම් කිසිවූ සඳහන් කිරීමක් කරලා තිබුණා පසුගිය සතියේදී. ඒ තමයි සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමක් වන ස්නෝවී මවුන්ටන් ඉංජිනියරින් කියන සමාගම ශ්‍රී ලංකාව සමග සිදු කළා යයි පැවසෙන මේ අල්ලස් කරදෙනෝ සම්බන්ධව. මේ සම්බන්ධව වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරයෙකු සිටින කාලයේදී දේශපාලනික ප්‍රවර්ධන කටයුතු සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමාත්‍යාංශයට අයත් සම්බන්ධීකරණ නිලධාරියෙක් යම් කිසිවූ මුදල් ආධාරයක් ඉල්ලා සිටියා කියලා වාර්තා වෙනවා මේ ස්නෝවී මවුන්ටන් ඉංජිනියරින් කියන සමාගම. එසේත් නොමිතරම් SMEC කියන මෙහි ප්‍රසිද්ධියට පත්වලා තියෙන මේ සමාගමෙන් මේ සම්බන්ධව තමයි මේ වෙනකොට විමර්ශන කටයුතු කරමින් සිටිනවාය කියලා අපිට වාර්තාවන්නේ. අපි බොහෝ දිනක් විමසිල්ලෙන් සිටින්නේ ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාර මොනවාද කියලා දැනගන්න ඒ සම්බන්ධව වන කතාවෙන් තමයි එහෙමනම් අද දවසේදී අපේ සාකච්ඡාව ආරම්භ වන්නේ. සුපුරුදු විදිහට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ව සිටිනවා කාලීන තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව, ඔබට අයිබෝවන්.
අයිබෝවන් දේලුක්ෂි.
මාර කලින් සඳහන් කරපු දීර්ඝ විස්තරයෙන් අනතුරුව මා කැමැතිය දැනගන්න ශ්‍රී ලංකාවෙන් මොනවද මේ සම්බන්ධව අපිට මේ වෙනකොට වාර්තාවන කරුණු කියලා දැනගන්න.
ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ මාධ්‍යංශයේ විසින් ජනාධිපතිවරයාගේ මතය නිල වශයෙන් ප්‍රකාශ කළා. එහි මූලික කාරණා දෙකක් සඳහන් වෙලා තිබුණා. පළමු කාරණාව තමයි මෙම නිවැරදි නොවන චෝදනාව සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීම පිළිබඳව එහි වගකීම නීතිපතිවරයා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීන්දුව කළ බව. ඒ අනුව නීතිපතිවරයා ඒ හා සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් වුණා. ඊට අමතරව තව අතිරේක කාරණාවක් එහිදී පැහැදිලි කර තිබුණා. ජනාධිපතිවරයාගේ සමස්ත දේශපාලන ක්‍රියාවලිය තුළම, ඒ කියන්නේ ඔහු ක්‍රියාකාරී දේශපාලන නිරත වුණු මේ 40 අවුරුද්දකට එහා ගිය දීර්ඝ දේශපාලන ගමන තුළ මෙවැනි අල්ලස් ලබා ගැනීම වැනි දූෂණ අක්‍රමිකතාවන්ට ඔහුගේ දේශපාලනයේ කිසිදු සම්බන්ධයක් කිසිම දවසක නොතිබුණු බවට වන පැහැදිලි කිරීමත් එම නිවේදනයේ සඳහන් කරලා තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පොදුවේ සාමාන්‍ය සමාජය තුළ මේ සිද්ධිය පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන බවක් අපට පෙනෙන්නට නෑ. හේතුව තමයි මේ සිද්ධිය ඔබ සඳහන් කළ ඔය ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ වාර්තා, ඒ වගේම විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්. එය දකින්නට හෝ එහි සිංහල පරිවර්තනයක් අවමශෙන් එම අනාවරණීය ආකෘතිය පිළිබඳව හෝ අවබෝධයක් තවම ශ්‍රී ලංකාවේ සමාජය තුළ අපිට දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනත් ඒ තරමින්ම පිළිබඳව ලොකු ගවේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන්නට උත්සාහ කර තිබුණු බවක් අපට දකින්න හැකියාව ලැබුණේ නැහැ. අපි මේ සිද්ධියේදී අපි දකින්නේ මේ චෝදනාවට වඩා ජනාධිපතිවරයාගේ පිළිතුර තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙලා තියෙන. ඔබ සඳහන් කරන පරිදි ස්නෝවී මවුන්ටන් ඉංජිනියරින් කම්පැනි කියන ආයතනයේ මෙරට නියෝජිතයෙකු සමග මේ ගනුදෙනු සිදුවුණු බවට තමයි තොරතුරු ආරංචි වන්නේ. ඒ වගේම මෙම ව්‍යාපෘතිය වාරි කර්මාන්තයක් හා සම්බන්ධ වේලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්. එම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා දීම සඳහා රුපියල් මිලියන 2.5ක ආධාරයක් ඉල්ලා සිටි බවට තමයි මෙම චෝදනාව එල්ලවන්නේ. එම ගනුදෙනුව වර්තමාන ජනාධිපතිවරයා 2009 වසරේ කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හරහා මෙම ගනුදෙනුව සිදුව ඇති බවට තමයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. මෙහි තීරණාත්මකම සිද්ධිය තමයි මේ වන විට සිදුව තිබෙන පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවාලු මේ ගණදෙනු සිදුව ඇති බවට නැතිනම් ඒ මුදල කිසියම් පාර්ශ්වයකට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව තමයි සඳහන් වන්නේ. ඒ අනුව තමයි ලෝක බැංකුව මගින් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙන බව වාර්තා වන්නේ. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමට අමතරව එකම එක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ අබේවර්ධන පිළිතුරක් ලබා දුන්න මාධ්‍යවේදී විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ඔහු එහිදී ජනාධිපතිවරයාගේ නිවේදනය තමයි උපුටා දැක්වේ. වර්තමාන ජනාධිපතිවරයා එවැනි සිද්ධියකට සම්බන්ධ බවට මේ රට විශ්වාස නොකරන බව තමයි ඔහු සඳහන් කළේ. ඊට අමතරව මේ 2009 වගේ පරණ සිද්ධියක් දැන් ආයි මතුවෙන්නේ ඇයි කියලා ඔබටත් හිතාගන්න පුළුවන් නේද වගේ අදහසක් ඔහු ඉදිරිපත් කළා. එහිදී ලක්ෂ්මණ අබේවර්ධන අදහස් කළ බව අපට දැනුනේ මෙය මෙරට කිසියම් පාර්ශ්වයක මැදිහත් වීමෙන් ඔස්ට්‍රේලියා විසින් මතු කළ සිද්ධියක් විදිහට හුවා දක්වන්නට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ අබේවර්ධන උත්සාහ කළා විය යුතුයි කියලා. නමුත් මේට සාපේක්ෂව කොංගෝ ජන රජයේ රාජ්‍ය නායකයා සම්බන්ධව පවා මේ ප්‍රවෘත්තිය ඊට සමාන්තර ලෙසම වාර්තා වීම තුළ ලක්ෂ්මණ අබේවර්ධන ඉදිරිපත් කරන්න දරූ එම අදහස කිසියම් ආකාරයකින් නිෂේධනය වෙන තත්වයකුත් අපට තේරුම් ගන්නට පුළුවන්. මේ පිළිබඳව ඉදිරියේදී යම් යම් මොනසුන් තොරතුරු වාර්තා වන්නට ඉඩකඩ තිබෙනවා. ඒ හැරෙන්න මේ වන විට අපි දකින්නේ වැනි වටපිටාවක් පමණයි.
හොඳයි, දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව තියෙන අවබෝධය පිළිබඳව අපිට යම් කිසි දළ චිත්‍රණයක් ඔබ ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. මා අවසාන වශයෙන් මේ කතාව නිමා කරන්න කලින් දැනගන්න කැමති සංජීව, ඔබ කතාව අතරතුරදී යම් කිසි තැනක සඳහන් කළා මේ ගනුදෙනු සිදුව ඇති බවට මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවායි කියලා. සිදුව ඇති බවට මේක සනාථ වීමක් සිදු වෙනවා නම් ඒ කුමන පාර්ශව හරහාද මේක සිදු වෙලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධවත් යම් කිසි තොරතුරක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවද?
දැන් මේ ගණදෙනුවේ මුදල් එදා කෘෂිකර්ම සහ ගෝජන සේවා අමාත්‍යවරයා වන මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් ලබාගත් බවට නිශ්චිත අනාවරණයක් ඉදිරිපත් කළ තිබුණේ නැහැ. ඒ පුවත්පත් වාර්තාවේ යම් යම් කොටස් පරිශීලනය කරද්දී මට පෞද්ගලිකව අවබෝධ කරගන්නට හැකිවුණු එක තැනක් මා එක අතකින් මේ පැහැදිලි කරන්නේ. නමුත් ඉතාම පැහැදිලි මෙම වාර්තාවේ සඳහන් වෙනවා මෙම ව්‍යාපෘතියට වෙන් කළ මුදලෙන් රුපියල් වලින් මිලියන 2.5ක මුදලක් කිසියම් පාර්ශ්වයක් වෙත තෑග්ගක් විදිහට වගේ දීලා තියෙනවා කියන කාරණාව. ඒක මෛත්‍රීපාල සිරිසේන කෘෂිකර්ම ඇමතිවරයා හෝ ඔහුට සම්බන්ධ වෙන යම් පුද්ගලයෙකු විසින් ලබාගත් බවට සහතික වීමක් නැහැ. ඒක කවුද ගත්තේ කියන කාරණාව පිළිබඳව තවම ගැටලුවක් තිබෙනවා. නමුත් මෙහි සඳහන් වන මූලිකම තොරතුර තමයි මෙම මුදල වෙන් වෙලා මේක ඇලොකේට් මේක මේ මුදල කිසියම් පාර්ශ්වයක් වෙත ලබා දී තිබෙනවා. ඒ අනුව තමයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට මේ පැමිණිල්ල ඉදිරිපත් වන්නේ. අනික අපි හිතමුකෝ ලක්ෂ්මණ අබේවර්ධන ඇමතිවරයා කියන්න හදපු කතාවත් එක්කත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා සම්බන්ධ විමර්ශනයක් නෙවෙයි. මේක ඔස්ට්‍රේලියානු මේ ඉදිකිරීම් සමාගම කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ අල්ලස් මුදලක් ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව සිදු කරන ඔස්ට්‍රේලියාවේ ස්වාධීන විමර්ශනයක් බවත් මං හිතන්නේ මෙරට සමාජයේ තේරුම් ගත යුතුව තිබෙනවා. නමුත් ඒ නිවැරදි අවබෝධයවත් අපට දකින්න හැකියාව ලැබෙන්නේ නැහැ. හේතුව තමයි මේක දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එකඟ නොවන පාර්ශ්වයන් කිසියම් ආකාරයක දේශපාලන මඩ ප්‍රචාරයක් විදිහට එක පැත්තකින් මේ භාවිත කරමින් ඉන්නවා. එම අවභාවිතය නිසාම මේ තුළ තියෙන මේ ප්‍රවෘත්ති අවබෝධ කර ගැනීමට යම් යම් බාධාවන් ඉදිරිපත් වෙමින් තිබෙනවා.
ඊළඟ උණුසුම්ම කාරණාව තමයි මේ ලබන මාසේ 4 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරය. දෙවැනිදාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 65ක් පිරෙනවා. උත්සවය පවත්වන්නට නියමිත වෙලා තියෙන 4 වෙනිදා කියලා තමයි අපිට වාර්තා වන්නේ. විශාල ආකාරයෙන් දේශපාලනික කතාබහක් මේ වටා නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධව ඈඳා ගනිමින් බොහෝ දෙනෙක් යම් යම් ප්‍රකාශනිකුත් කරනු ලැබුවා. අපි දුටුවා, අපි ගිය සතියේත් මේ සම්බන්ධව කතාබහ කළා. හිටපු ජනාධිපතිවරයා සහභාගී වෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඒ වෙනකොට පැවති වාතාවරණයේ, ඒ වගේම බිම් මට්ටමේ දේශපාලනික චරිත විවිධ ප්‍රකාශනිකුත් කරමින් පවතිනවා. පළාත් පාලන නියෝජිතවරුන් බොහෝ දෙනෙක් මේකට සහභාගී වෙන්න අකමැතියි කියලා. මේකටම සමගාමීව අපි දුටුවා යම් යම් පුද්ගලයන් විශේෂ ප්‍රකාශනිකුත් කරනවා. අපි නම් මේකට කිසිසේත්ම සහභාගී වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපී පෙනෙන චරිත, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙලා සිටින අය තමයි මේ ප්‍රකාශනිකුත් කරනවා. බොහෝ දුරට අපි දුටුවේ. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද?
ප්‍රධානම සිද්ධි කිහිපයක් තියෙනවා. එකක් හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු නායක මහින්ද රාජපක්ෂ මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගී වන්නේ නැහැ. ඔහු හේතු විදිහට සඳහන් කළේ මම ඊට පෙර එම ආරාධනය ලැබීමට පෙර බාරගත්ත විදේශීය ආරාධනාවක් තියෙනවා. ඒ අනුව ඉතාලි සංචාරයකට ලබන මාසේ පළවෙනිදා පිටත්ව යාමට නියමිත බව තමයි ඔහු සඳහන් කළේ. ඒක තමයි නිමිත්ත සහ හේතු විදිහට පැහැදිලි කළේ. නමුත් ඒ පැහැදිලි කිරීම සිදු කරන අවස්ථාවේදීම ඕනෑම කෙනෙකුට ඒ ප්‍රකාශයේ යටිතල තේරුම් ගනිද්දී පැහැදිලි ඔහු මෙරට සිටියත් මෙම සමුළුවට සහභාගී වීමේ බලාපොරොත්තුවක් නැති බව. ඒ වගේම පළාත්පාලන නියෝජිතයන්ගේ සංසදයක් තියෙනවා මුළු දිවයිනම නියෝජනය වන පරිදි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ එම සංසදයේ මේ වන විට තීන්දුව කොට අවසන් සම්මේලනයට සහභාගී වන්නේ නැහැ කියලා. ඊට අමතරව තවත් විශේෂම සිද්ධියක් අපි දකිමින් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඒ වගේම ඉන්න අස්කරපු මන්ත්‍රීවරු තමන්ගේ ගමට ගිහිල්ලා ආසන බල මණ්ඩලයේ කැඳවලා ඔවුන් ආසන බල මණ්ඩලයෙන් අහනවා ඔබ කැමතිද සම්මේලනයට යන්න. එතකොට මිනිස්සු හැමෝම අත උස්සලා කියනවා නෑ නෑ යන්න එපා කියලා. එතකොට එම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කියනවා තමුන්නාන්සේලා කියනවා නම් මම යන්නේ නැහැ කියලා. දැන් හොඳම ආසන උදාහරණේ ඊයේ හැන්දෑවේ කළුතර නගර ශාලාවේ තිබුණා කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකව එකතු වෙලා පවත්වපු රැස්වීම රෝහිත අබේගුණවර්ධන හිටපු සංවිධායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔහු අහනවා සම්මේලනයට යන්නද කියලා. එතකොට මිනිස්සු කෑ ගහලා කියනවා යන්න එපා කියලා. එතකොට රෝහිත අබේගුණවර්ධන කියනවා එහෙනම් මම යන්නේ නැහැ කියලා. ඊට පෙර අපි දැක්කා මතුගොමින් කුමාර වෙල්ගම, රත්මනි රත්ගමින් මොහන් පීද සිල්වා, ඒ වගේම කලවාණෙන් ජානක වක්කුමර. එතනත් ජානක වක්කුමර සම්බන්ධවත් ප්‍රවෘත්තියක් තියෙනවා. මීට පෙර බන්දුල ගුණවර්ධන අසුනා සංවිධායක ගමින් ජානක වක්කුමර කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂාසන සංවිධායක දුරෙන් පසුවේදා ඉල්ලා ස්වීමත් එහිදී කැපී පෙනෙන සිද්ධියක් විදියට වාර්තා වෙනවා. මේ වන විට පැහැදිලි ඒකබද විපක්ෂ නියෝජනය කරන කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවට සහභාගී වන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුදය පිළිබඳ පිටස්තරයකට නිවැරදි තත්ත්වය පවතින මේ මොහොතේ පවතින තත්ත්වය තේරුම් ගැනීමට තිරණාත්මක සිද්ධියක් විදිහටයි අපට හඳුනා ගන්නට ලැබෙන්නේ. හේතුව දෙලුක්ෂේ දැන් ගිය අවුරුද්දේ පොළොන්නරුව තිබිච්ච සමුළුවට මීට වඩා ජනාධිපතිවරණය තියලා ප්‍රශ්න එකිනෙකාට ඉදිරිපත් කරගත්ත චෝදනාවල උණුසුම මීට වඩා තිබියදීත් හිටපු ජනාධිපතිවරයා සහභාගී වුණා එම සමුළුවට. එවර සමුළුව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය නම් එදා මගේ හැරියා. නමුත් මෙවර එතුමිය සහභාගී වන්න සූදානමින් ඉන්න බව තමයි ආරංචි වන්නේ. ඒ අනුව පැහැදිලි ගිය අවුරුද්දේ පක්ෂ සම්මේලනයේ පවත්වන වෙලාවේ තිබුණු ස්වභාවයට වඩා පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය නරකතට හැරිලා තියෙන්නේ. ඒක අපිට තේරුම් ගන්න තියෙන හොඳම තැන ගිය අවුරුද්දේ පක්ෂ සමුළුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඔහු එක්ක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරපු බහුතර පිරිසක් එදා සමුළුවට සහභාගී වුණා. නමුත් ඊට අවුරුද්දකට පස්සේ එම සහභාගීත්වය සිදු නොවීම තුළින් පැහැදිලිවම අවබෝධ කරගන්නට පුළුවන් පක්ෂයේ අර්බුදය වෙන බරපතල තැනකට දෝලනය වී අවසන් බවයි.
හොඳයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සම්බන්ධව ඔය ආකාරයෙන් විවිධ මතවාද ඇහෙන අතරතුරේදී තව සුවිශේෂී කාරණාවකට මම අවධානය යොමු කරන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් ඉදිරි මැතිවරණයේදී තරඟ කිරීමට වැඩි හැකියාවක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. මෙතනත් ටිකක් මතභේදකාරී තත්වයක් අපිට දකින්නට ලැබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් විදිහට නෙමෙයි මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට. ඒකට සන්ධානයේ ලකුණ තමයි බුලත් කොලේ මේ වෙනකොට. සංජීව, මම ඇත්තටම මෙතන තියෙන මේ ගැටලුකාරී තත්වය පිළිබඳව निराකරණය කරගන්න කැමතියි. මොකද ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරන්න යනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ තමයි අත. නමුත් මේ ලකුණින් විතරක් ඕනට යන්න විදිහක් නැහැ. ඔවුන් මේ වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට තමයි මැතිවරණ වලට ඉදිරිපත් වෙමින් තියෙන්නේ. එහෙමනම් ඔවුන් තනි පක්ෂයක් විදිහට ඉදිරිපත් වෙනවද? ඒකද මේ කියන්නේ? එහෙමත් නැත්නම් සන්ධානයේ ලකුණ වෙනස් වෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණම සන්ධානයේ ලකුණත් වෙනවද? මොකක්ද මෙතනදී අපිට निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ?
ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ලකුණ තමයි අත. පුටුව එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් බවට පත්වනවා පොදු ජන එක්සත් පෙරමුණ නමින් චන්දිකා කුමාරතුංග ශ්‍රී ලනීප නායකත්වයට පත්වීමත් එක්ක 1994 ඔබට මතකයි මහලේකම් හිටපා ග්‍රාමත් දී මුජාරත්න. ඒ අරුව තමයි අත පුටුව ලෙස පත්වන්නේ. ඒ අත පුටුව වීමක් නෙමෙයි, අත ප්‍රමුඛ කණ්ඩායමක් පුටුවෙන් ඡන්දිල්ලුවා. ඊට පස්සේ පුටුව බුලත් කොලේ බවට පත්වෙන්නේ 2004 දී. ඔබට මතකයි සභා ගාණ්ඩුවකට යනවා ජනතා විමුක්ති පෙරමුණත් සමග JVP ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණත් සමග එකතු වෙලා තමයි පුටුව බුලත් කොලේ බවට පත් වුණේ. දැන් නැවත සඳහනේ මහලේකම් මහින්ද අමරවීර සඳහන් කරනවා අපි ඊළඟ ඡන්දෙට අත ලකුණින් යන්න තමයි ලෑස්ති වෙමින් ඉන්නේ කියලා. ඒක ස්ථිර වශයෙන්ම කරපු ප්‍රකාශයක් නෙවෙයි, එවැනි බලාපොරොත්තුවක් තිබෙන බව තමයි ඔහු සඳහන් කළේ.
සංජීව, ඒ කියන්නේ මේ එක්සත් ජනතා නිදහස් සඳහනේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ පාවිච්චි කරමින් ඉදිරියට යනවා, ඒකද කියන්නේ?
දැන් මෙතනදී ඔබ හොඳ තැනක් එතෙන්දී මේ ප්‍රශ්නයක් ඉදිරි යොමු කරන්නේ. ඒකේ තියෙන දේශපාලන අර්ථය තේරුම් ගන්න පුළුවන් ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ගියාම. ඇත්තටම සඳහනයක් විදිහට ඉන්න කණ්ඩායමක් තනි පක්ෂයක ලකුණක් වෙත යනවා කියන දෙලොක්ෂි සඳහනය අහෝසි කර ගැනීමක් වගේ අදහසක් නේ අපිට පේන්නේ. එතකොට එක්සත් ජනතා නිදහස් සඳහනේ මහලේකම්වරයා මහලේකම් තනතුරට පත්වෙච්ච දවසේ ඉඳලම කිව්වේ මම සඳහනය පුළුල් කරනවා කියලා. සඳහනේ පුළුල් කරන්න කතා කළ මහලේකම්වරයාම දැන් නැවත කියනවා අපි අතෙන් ඡන්දිලනවා කියලා. ඒකේ දේශපාලන අදහසනේ. එහෙනම් සඳහනය අහෝසි කියන එක සඳහනයකින් අනික් පක්ෂ කැමති නැහැනේ. තමන්ගේ පක්ෂය අනන්‍යතාවය විනාශ කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන තනි පක්ෂයට එන්නේ. ඒක නේද JVP පුටුවටත් අකමැති වෙලා වෙන ලකුණකට යමු කියලා යෝජනා කරන්නේ. නමුත් මෙතන තියෙන මහින්ද අමරවීර විසින් ප්‍රමෝපායික, ඒ කියන්නේ උපක්‍රමික මතයක් මේ ප්‍රකාශ කරන්නේ අපට දැනෙන විදිහට. හේතුව තමයි අපේ ගම්වල ඉන්නවා දුලුක්ෂි මේ හැම පක්ෂයකම මහා ගැඹුරෙන් බැඳිච්චර කැපුවත් නිල් කැපුවත් කොළ කියන UNP කාර්යය ශ්‍රී ලංකා කාර්යය කියලා කොටසක් ඉන්නවනේ. අන්නේ වැඩි හිටියෝ මොනතරම් ජනප්‍රිය කණ්ඩායමක් වෙනම කැඩුනත් පක්ෂය අතාරින්න ආස නැහැ. මහින්ද රාජපක්ෂන මොනතරම් ආදරය කළත් කැමති වුණත් අනේ පුතේ පක්ෂ නන්දාලෙන් අපිට බෑ කියන වැඩි හිටියෝ කිරිසක් ඉන්නවා. ඒක සැලකිය යුතු ජනපදනමක්. මට හිතෙන විදිහට මහින්ද අමරවීර විසින් අමතන්නේ මෙන්න මේ ජනපදනම වෙත විය යුතුයි. මේක එක අර්ථකින් මේ සයිකොලොජි ඇටැක් එකක්, මානසික දේශපාලන ප්‍රහාරයක් ඔවුන් මේල්ල කරන්නේ. අර අත කියන සංකේතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිල් පාටට, නිල් පාට කොඩියට ආදරය කරන මිනිස්සු විසින්, මිනිස්සු තුලින් ඒකාබද්ධ විපක්ෂේ නැමැති දේශපාලන කණ්ඩායම වෙත වෛරයක් උදාහරින්න පුළුවන් එක අතකින් මේ කාරණාවේදී. අර මම මුලින් කිව්වේ අනේ පුතේ පක්ෂේ කඩනවට නම් කැමති නැහැ. අපි මහින්ද මහත්තයර කැමති බව ඇත්ත. ඒ පක්ෂ නන්දාලෙන්න බෑ කියන කණ්ඩායම තුලින් වෛරයක් ඒකාබද්ධ විපක්ෂේ වෙත උදාහරින්න විය යුතුයි. මෙන්න මේ අදහස ඉදිරිපත් වන්නේ. ඒ හැරෙන්න වෙන දේශපාලන නිමිත්තක් නැහැ දිනුක්ෂි. මේ මොහොතේ බුලත් කොලේ අමතක කළ අත ගැන කතා කරන්න. ඔවුන් ඒ මේ මොහොතේ පක්ෂ සමුළුව පවත්වන වෙලාවේ ඒ කැඩෙන්න බිඳෙන්න යන පක්ෂය රැක ගැනීම වෙනුවෙන් කළ මතක් කිරීමක් විය යුතුයි. ඒක සඳහන මහලේකම් මහින්ද අමරවීර හැර වෙන කිසිවෙකු වෙන කිසි තැනක කියනවා අපි තාම දැක්කෙත් නැහැ.
මේ සතිය තවත් විශේෂිත විදේශීය නියෝජිතවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අපි දන්නවා විදේශීය නියෝජිතවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙනකොට ශ්‍රී ලංකාව තුල පමණක් නෙමෙයි විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාවත් විශේෂයෙන් උනන්දුවක් දක්වන අය පිළිබඳව. මොකද මේ පැමිණෙන විදේශීය නියෝජිතවරුන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්යට, අනන්‍යතාවයට, ස්වාධීනත්වයට හානිකර යම් ප්‍රකාශනිකුත් කරනවද, මොන වගේ අදහස් යෝජනා රැගෙනද ඔවුන් අපේ මාතෘභූමියට පැමිණෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව බොහොම උනන්දු සිටින්නේ. එනිසා මම දැනගන්නට කැමති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බන් කී මූන් මහතා මේ අනිද්දා අගෝස්තු 31 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 31 සිට දෙවනිදා දක්වා ශ්‍රී ලංකාව තුල සිටින කාලය තුලදී මොනවද ඔහුගේ සැලසුම්, ඒ වගේම කවුරුද ඔහු හමු වෙනට බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ කාරණාවක් මූලික කරගෙනද ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ඔබට වාර්තා වන කරුණු හරහා තොරතුරු දැනගන්න සංජීව.
ඒ පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් අපට තියෙන නිශ්චිත එක මූලාශ්‍රයයි. ඒ තමයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සෑම නිල කටයුත්තක්ම අපි දැනගන්නේ ඔහුගේ ප්‍රකාශක ස්ටෙපන් ජුරාරිග්ගේ නිල ප්‍රකාශ හරහා. ඔහු විසින් පෙරේදා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමයි එළඹෙන අගෝස්තු 31 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වුණේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්. මේ අපි මුලින්ම තේරුම් ගත යුතු එක තැනක් තමයි මේ හදිස්සියෙම ශ්‍රී ලංකාවටම එන ගමනක් නෙවෙයි, මේ ආසියානු සංචාරයක්. ඔහු පළමුව යන්නේ සිංගප්පූරුවට, දෙවනුව මියන්මාරයට, ඉනනතුරුවයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. එතනෙනුත් ගමන අවසන් නැහැ. ඉනනතුරුව ජීවිස සමුළුවට සහ ඒසියාන් සමුළුවට සහභාගී වීම වෙනුවෙන් ඔහු චීනයේ බීජින් නුවර බලා පිටත් වීමට නියමිතව තිබෙනවා. යනු මේ ආසියානු සංචාරයේ එක නවාතනක් විදිහට තමයි ශ්‍රී ලංකාව මෙලෙස නම් වෙලා තියෙන්නේ. නැතිනම් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් හදිස්සියම ලංකාවට එන්න තීරණය කළා කියලා. මේක වැදගත් ගමනක් වෙනවාට සැකයක් නැහැ. හේතුව ඔබට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ යුද්ධය අවසන් වෙලා දින කිහිපයකින් ඔහු ලංකාවට ආවා. යුද්ධය අවසන් වුණේ මැයි මාසේ 2009. ඒ මැයි මාසේ ඉවර වෙන්න පෙරම බෑන් කි මූන් මහලිකවරයා ලංකාවට ආවා. අන්න එදා තමයි යුද්ධයේ සිදුවුණු යම් යම් දෑ පිළිබඳව වගවීම පිළිබඳ මේ accountability කියන වචනේ අපේ ශබ්දකෝෂයේ තිබුණට ඒක පාවිච්චි කරන්න ගත්තේ අන්න එදා ඉඳලා. ඇත්තටම මේ වචනේ තරම් ලොකුවට අපේ සමාජය තුළ භාවිතයට ලක්ුණු වචනයක් නෙවෙයි. මෙන්න මේ වගවීම ක්‍රියාවලියක් පිළිබඳ පළමු අදහස මතුවන්නේ අන්න එතනදී. ඒ අනුව තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ හරහා යෝජනා ඉදිරිපත් වීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමාන්තරව සහ පසුගාමීව ක්‍රියාත්මක වුණේ. මෙම ගමනේදී ප්‍රධාන අවස්ථා කිහිපයකට සහභාගී වන්න සූදානම් බෑන් කි මූන් මහලේකම්වරයා යාපනයේ තිබෙන නැවත පදිංචි කිරීම ගම්මානයක් නිරීක්ෂණය කරන්න සූදානම්. පෙරේදා විදේශ මාත්‍ය මංගල සමරවීරත් යාපනයට ගිහිල්ලා බෑන් කි මූන් පැමිණීමට නියමිත ප්‍රදේශ කිහිපයක පවතින තත්ත්වය අධ්‍යයනය කරන ආකාරය අප දුටුවා. ඊට අමතරව ගාල්ලේ පවත්වන උත්සවයකට ඔහු සහභාගී වන්නට නියමිතයි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස. සංහිඳියාව සහ ජාතික සංවර්ධනය පිළිබඳ තරුණ දායකත්වයේ සම්බන්ධ වන තමුලුවක්. ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නිලධාරීන් මුණගැහෙන්න නායකින් මුණගැහෙන්න සූදානම් බව තමයි බෑන් කි මූන්ගේ නිල ප්‍රකාශකවරයා සඳහන් කරලා තිබුණේ. පුද්ගලයන් වශයෙන් නම් කරලා තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පමණයි.
ඒ වගේම තවත් කතාවක් මට ආරංචි වුණා සංජීව. විදේශීය නියෝජිතවරුන් පැමිණෙන හැම අවස්ථාවකදීම TNK නියෝජිතවරුන් හමුවීම අනිවාර්ය ලක්ෂණයක් බවට පත් වෙලා තියෙන ඔවුන් සමගත් වෙනමම සාකච්ඡා වාරයක් පවත්වනවා. මේ TNA නියෝජිතවරුන් හමු වෙලා කරන සාකච්ඡාවට අමතරව උතුරු පළාත් මහ ඇමති CV විග්නේශ්වරන් මහතා වෙනමම හමුවක් ඉල්ලා සිටියත් බෑන් කි මූන් මහතාගේ නියෝජිත පිරිස ඒ ප්‍රතික්ෂේප කොට තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මේ හරහා TNA එකත් ඒ වගේම උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා අතරත් තියෙන විරසකයේ පිළිබඳව මනාව පිළිඹිඹු වෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්ති හෙළි කරන ලදේ මූලාශ්‍ර විසින් මේ සම්බන්ධව වන හේතුවට කරුණු දක්වලා තිබුණේ. ඔබට වාර්තා වෙනවද මේ සම්බන්ධව වන කරුණු?
ඒක මේ නිශ්චිතවම නිල ප්‍රවෘත්තියක් විදිහට තාම වාර්තා වෙලා නැහැ. ඒකත් අර ආරංචියක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ආරංචිය ඇත්ත කියලා අපිට හිතන්න පුළුවන්. දැන් විග්නේශ්වරන් දකින්නේ TNA සමාජිකයෙක් විදිහට නෙමෙයි. විග්නේශ්වරන් කියන්නේ විග්නේශ්වරන් විතරයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ තියෙන සම්බන්ධන් ප්‍රමුඛ වෙන කණ්ඩායමක්. මීට මාස 3-4කට පෙර කොළඹදී සම්බන්ධන් විග්නේශ්වරම් හමුවක් කියලා ඔක්කොම සාර්ථකයි කියලා සුමන්තිරන් මාධ්‍යයට කිව්වා. දැන් ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් ප්‍රශ්න ඉවර බවක් නම් අපිට පේන්නේ නැහැ. අපිට ඉතාම පැහැදිලිව දකින්න ලැබෙනවා විග්නේශ්වරම් යන්නේ වෙන පාරක, විග්නේශ්වරම් නැති TNA කියන තව පාරක. ඒ TNA ඒ කණ්ඩායම ඇතුළෙත් අපි දකිනවා ශිවාජි ලිංගම් ඇතුළු තවත් වෙනම කණ්ඩායමක් ක්‍රියාත්මකයි. නමුත් ඔවුන් වෙනම වෙන් වෙලා ගිහිල්ලා නැහැ. නමුත් අර පවතින සන්දර්භය ඇතුළේ ඔවුන් කිසියම් මතයක අග කොටස, ඒ කියන්නේ අන්තවාදී තමයි ඒකට කියන වචනේ. මම ඒ වචනේ කියන්නේ ඉක්මන් වන්නේ නැහැ. නමුත් අර එවැනි මතයක්, ඒ කියන්නේ ඔහුට ප්‍රබෝධ කරන්න එක පින නෑදෑකම නිසා වෙන්නත් පුළුවන්. ඔහු ඇතුළු කණ්ඩායමක් කිසියම් ආකාරයක එක අදහසක එහා කෙළවර පමණක් නියෝජනය කරනවා. ඒතර සුමන්තිරන් ඇතුළු කණ්ඩායමක් යම් මට්ටමක මැද වගේ තැනක ඉන්න හදනවා. ඒ අතර සම්බන්ධන් මේ සියලු දෙනා එකතු කරගන්න යම් උත්සාහයක ඉන්නවා. ඒ සියල්ල අතර තමයි මේ කණ්ඩායමේ විරසකයක් මෙවැනි සිද්ධි හරහා අපිට දැනගන්න ලැබෙන්නේ.
හොඳයි, දැන් ඔය ආකාරයෙන් බෑන් කි මූන් මහතා පැමිණිනාට පස්සේ වඩාත් අවධානයට ලක් වෙන කාරණා අතරින් එක කාරණාවක් පිළිබඳව දැඩි කතාබහක් පහුගිය කාලයේදී අපිට ඇහුණ ශ්‍රී ලංකාවෙන් අතුරුදන්වන්ගේ කාර්යාලය පිහිටුවීම සම්බන්ධව අපිට ආරංචි මේ සම්බන්ධවත් වන තොරතුරු සහ ප්‍රගතිය පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් විමර්ශනයට ලක් කරන්නට නියමිතයි කියලා. කෙසේ වෙතත් මේ අතුරුදන්වන්ගේ කාර්යාලය පිහිටුවීම සම්බන්ධව යෝජනාවලියට පසුගිය අඟහරුවාදා කථානායකවරයා අත්සන් තැබුවා කියලත් අපිට අහන්නට ලැබුණා. නමුත් ඇත්තටම ඕක ටිකක් ආන්දෝලනාත්මක විදිහට තමයි සම්මත වුණේ පාර්ලිමේන්තුවේදීත්. දැන් ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි මේකට සංශෝධන 4ක් එකතු කරන්න උත්සාහ කළා. නමුත් ඒක කරගන්න බැරුව ගියා මේ පාර්ලිමේන්තුවේදී ඇතුණු ගාලකෝට්ටියේ හින්දා කියලා. දැන් කොහොමහරි මේ සම්බන්ධව වන යම් කිසි වූ ප්‍රකාශයක් නිකුත් කළ අගමැතිවරයා විසින් සංශෝධනය එකතු කරන්න පුළුවන් ඉදිරියටත් කියලා. මොකක්ද ඇත්තට මේ අවුල සහ මේ පටලැවිල්ල? දැන් සංශෝධන ඔක්කොම එකතු කරලා මේක අවසාන පනත විදිහට තමයි පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ. නමුත් සම්මත වුණු පනතකට නැවත වතාවක් අගමැතිවරයා කියනවා සංශෝධන එකතු කරන්න පුළුවන් කියලා. ඔබට මොකක්ද මේ සම්බන්ධව අපිට තොරතුරු හෙළිදරව් කරන්න පුළුවන් වෙන්නේ මේ අවුල සම්බන්ධව?
දැන් එතන දිරුක්ෂි පනත පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් සම්මත වුණාට පස්සේ නැවත සංශෝධන ගෙනෙන්නට නම් එම පනතේ සංශෝධන පනත් කෙටුම්පත ලෙස නම් කළ පනත් කෙටුම්පතක් යළි සභාගත කළ යුතු වෙනවා. අපිට දැනුණු විදිහට මේ අගමැතිවරයා කියන්නේ මේ මෙවැනි කාරණා පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ හෝ වේවා ඕනෑම දේශපාලන කණ්ඩායමක සංශෝධන යෝජනා පිළිගන්න ආණ්ඩුවක් විදිහට අපි ලෑස්ති කරන අදහස විය යුතුයි අගමැතිවරයා මේ කියන්නේ. හැරෙන්න මේ පනතට හෙට උදේ යලි සංශෝධනයක් දාන්න විදිහක් නම් නැහැ. දැන් කථානායක කරූ ජයසූරිය මේ වෙන විට සිය අත්සන තබා මෙම පනත් කිටුම්පත පනතක් බවට පත් කොට අවසන්. ඔබ දන්නවා ශ්‍රී ලංකාව නෙමෙයි ඕනෑම රටක පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පනතක් මුලින් කෙටුම්පත් කරනවා. අපි ඒකට කියන්නේ පනත් කෙටුම්පත කියලා. ඒක පාර්ලිමේන්තුවට එනවා, විවාද කරනවා, ඡන්ද විමසනවා, සම්මත කරනවා. සම්මත කළාටත් ඉවර නැහැ. සම්මත කිරීම නිල වශයෙන්ම සහතික වන්නේ කථානායකවරයාගේ අත්සනින්. අන්න එතනදී තමයි අර පනත් කෙටුම්පත කියන වචනේ පනතක් බවට පත්වන්නේ. එතන සිට ඒ නීතිය කිසියම් ආයතනයක් පිළිබඳව අපිටම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පිළිබඳ පනත හෙට සංශෝධන පනත් කෙටුම්පත කියලා යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ හැර සම්මත කරන ලද ලියවිල්ලට කාට හරි ගිහලා සංශෝධනයක් ඇතුලේ ෆොටෝකෝපියක් ගහලා ඇතුළත් කරන්න විදිහක් නැහැ. මේ අගමැතිවරයා කියන්නේ ඔබ සිරදනාගේ යෝජනා අපි සැලකිල්ලට ගත්තා කියන අදහස. මේක විමල් රත්නායකයි දිනේෂ් ගුණවර්ධනයි දිගින් දිගටම ප්‍රශ්න කළා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළා මෙහිදී සංශෝධන එකතු කිරීමේ හැකියාවක් අහිමි වීම පිළිබඳ ගැටලුවක්. විමල් රත්නායක ජයසි මන්ත්‍රීවරයා කිව්වා අපි සංශෝධන ඉදිරිපත් කළා, නමුත් මේ සංශෝධන වලට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ පාර්ලිමේන්තුවේ මේ මොහොතේ ඇතිවෙච්ච ගාලගෝට්ටිය නිසා කියලා. කථානායකවරයා අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් එදා කතා කළේ එවැනි වැදගත් විවාදයක් පවත්වන වෙලාවේ එලෙස ගාලගෝට්ටියක් ඇතිවීම පනතේ අන්තර්ගතයේ තේරුම් ගන්න තියෙන අවස්ථාව, ඊට යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව අහිමි වීමක්. ඒ නිසා එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වළක්වා ගත යුතු කියන අදහස තමයි අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ තහවුරු වුණේ. එසේ වෙතත් මේ වන විට අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටවීම පනතක් ලෙස සම්මත වෙලා ඒ නීතියක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක වන්නට නියමිතයි.
තවත් එක කරුණක් පිළිබඳව තොරතුරු දැනගන්නට මම අපේක්ෂා කරනවා ඔබට සමුදිනට කලින් සංජීව. අපිට වාර්තා වෙනවා දැනට පවතින ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු පළවෙනි වතාවට ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවනු ලැබුවා කියලා. මේ දූෂණ වංචා සෙවීමේ පරීක්ෂණ කටයුත්තක මුල ආරම්භයක් විදිහට ඔහු තමයි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා. ඔබට මොනවද මේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවීම හා සම්බන්ධව වාර්තාවන තොරතුරු මේ සම්බන්ධව?
ඔබ සඳහන් කළ විශේෂත්වය තමයි මුලින්ම අපිට මෙතේ දකින්න ලැබෙන්නේ අපි මීට පෙර දැක්කේ ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයෝ විතරයි බරපතල වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම විසින් කැඳවා තිබුණේ. මෙවර වර්තමාන රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු ඒ වෙත කැඳවනවා. හැබැයි කැඳවීම සිද්ධ කරන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයට අදාළ චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් සඳහා. මෙරටට සහල් තොගයක් ගෙන්වීමේදී රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුණු බවට වන චෝදනාවක් තමයි මෙලෙස විමර්ශනයට ලක්වමින් පවතින්නේ. ඔහු පැවති රජයේත් වෙළඳ සහ වාණිජ්‍ය අමාත්‍යවරයා විදිහටයි කටයුතු කළේ. ඒ අනුවයි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට මෙම සිද්ධිය අදාළ වන්නේ. ආණ්ඩුවට චෝදනාවකුත් තිබුණ හැම පරීක්ෂණයක්ම යන්නේ ඒකාබද්ධ විපක්ෂයට විතරයි කියලා. ඒවා ඇත්තද කියලා හිතන තැන් කීපයකුත් තිබුණා. හොඳම ප්‍රබලම උදාහරණයක් තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සම්බන්ධ සිද්ධිය. ඇය විසින් තරුණයෙකු පැහැරගෙන ගිය බවට CCTV දර්ශන පවා තිබේදී, එම පැහැරගත්නා ලද පුද්ගලයාගේ කුඩා දියණිය විසින් සාක්ෂි ලබා දී තිබේදී, ඇය අත්අඩංගුවටගෙන එදිනම හැන්දෑවයට හදිසියෙම ඇප ලබා දීම පිළිබඳව එම ලොකු ආන්දෝලනයක් පහුගිය දිනවල රට ඇතුළේ තිබුණා. ඊට අමතරව රාජ්‍ය සේනාරත් ඇමතිවරයාට එරේවල්ලස් කොමිසමට කැමිණිලි කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ගැන කිසිදු පරීක්ෂණයක් ආරම්භ නොවීම ගැන චෝදනා තියෙනවා. ඊට පෙර චම්පිකරණව කැමතිවරයා සම්බන්ධවත් ගැටලුවක් සාකච්ඡාවට ලක්වෙමින් තිබුණා. ඒ වගේ චෝදනාවක් තිබියදී රජ ඇමතිවරයෙකුත් මේ කොමිසමට කැඳවීම එක අතකින් ආණ්ඩුවට තිබුණු චෝදනාවට හොඳ උත්තරයක් විදිහටත් අපට තේරුම් ගන්නට පුළුවන්. අපි බලමු මේ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී නැවත නැවත වාර්තා වෙයිද කියලා. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සඳහන් කළේ මාධ්‍ය හමුවේ මම කිසිම වරදක් කළා නැහැ කියලා.
හොඳයි සංජීව, ස්තුතිවන්ත වෙනවා ගෙවිගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු පිළිබඳව සවිස්තරාත්මකව තතු විත්ති අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව සුපුරුදු ලෙසින් නැවතත් හමු වෙන්නේ ලැබෙන සතියේ සඳදා. එතෙක් ඔබට සමු දෙන්නේ ආයුබෝවන් කියමින්. බොහොම ස්තුති සංජීව.
බොහොම ස්තුති වෙනුච්චි. ආයුබෝවන්.